මෙන්න මෙහෙම ක්‍රමයක්
තියෙනවා. යම් කිසි දෙයක් ක්‍රියයි කියලා හිතාගෙන ක්‍රියභාවයේ ගොඩනගා ගන්න මුලාව නිසා ඕනසාවෙන් යුක්තවන්න කායික මානසික දෙපැත්තක් වැඩෙනවා. ඊට පස්සේ ඒක පූර්ණ කරගන්නකම් මහා අසහනීයකටපත් වෙනවා. පූර්ණ කරන මහා සහනියක් වගේ දැනෙනවා. ඔවුන් ඔබ තමයි ලෝක සත්‍යය ආසාවට කියලා හැවටි. අවිද්‍යාවේ ලක්ෂණයක් මිසක් ඔක ඇත්තක් නෙවෙයි. ආස්වාදී කියන එක ඇත්තටින් ඇහුවොත් සීතල ආස්වාදද උෂ්ණ ආස්වාද දෙනවාද ඇහුවොත් එහෙම උත්තරයක් ඒකට දෙන්න බෑ. අධික උෂ්ණ වෙලාවට සීතල, සීතල උහුලක සීතල හරි ආස්වාදයි. අධික හීතල වෙලාවට උෂ්ණේ ආස්වාදයි. ඒ දෙකේම සුව ලබන්න පුළුවන්. හැබැයි සමසීතෝෂ්ණ වෙලාවක ওই දෙකේම සුව ගන්න හැකියිද? කොහේකින්වත්. ওই දෙකේම ඇතුළු කරගුවාම සමතත්වේ නැති වෙන කරදරයක්. ඒතරම් හත් දෙනේ පටන් ගත්තා වැඩි. ඔන්න හීතලේ ඉඳ පටන් ගත්තා. අසහනී වෙලා ඒතකොට. නැ සමසීතෝෂ්ණ වෙච්ච වෙලාවට සමභාවයටපත් වුණාම අසහනීන් තෝරයි. මේ සමභාවය තමයි සමාධිය කියන්නේ. මනසේ සමභාවය ඇති කරගත්තාම මනස සමාධියටපත් වෙනවා. ඒ මනස ඇතුළු සමභාවයේ මනස ඇතුළු කරන්නා වූ කය සමභාවයටපත් වුනාම කය සමාධියටපත් වෙනවා. සමාධියටපත් වෙච්ච කය අකම්පියයි. ඒක ඇයිට අර ආස්වාද කිරිය ඕන්නේ නැහැ. එහෙම එකේ අර අනිකයි දකින්න ආස්වාදේ ඔහු ලබන්නේ නැහැ. එහෙම එකක් නැහැ ඒක. මෙන්න මෙතනපත් වෙනාම තමයි කියේ රාගය දුරු කරගන්න ඒ ප්‍රමේයෙට කියේ. සමත භාවනාවෙන් රාගය ප්‍රහීන කරනවා, විදර්ශනා භාවනාවෙන් අවිද්‍යාව ප්‍රහීන කරනවා කියන නෝ ක්‍රමී. අවිද්‍යාව නිසා මොකද කරන්නේ? ලෝක සත්‍යය අර සමතේ තියාගන්න වැ ලෝක සත්‍යයට. අවිද්‍යාව නිසා ඔහු මතක් කරනවා අතීතයේ මම මේට වඩා හොඳ සුවයක් විඳින්න මේ ඇහි රූපයන් දැකලා, ශබ්ද අහලා, ගන්ධ ආග්‍රහණය කරලා, රස ආග්‍රහණය කරලා, විවිධ ස්පර්ශයන් ආග්‍රහණය කරලා මම ඉස්සර සුවයක් දැක්කනේ. දැන් මම ඒකෙන් අහ කියලා මොකද ඉන්නේ කියලා අන්න අවිද්‍යාව ලැබුණාම අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා ගොඩනගා ගන්න ආයතනයක් නව සුවයකට හේතින ඌනතාවියක් ගොඩනගනවා නිසයි. අවිද්‍යාවෙන් තමයි ඌනතාවිය ගොඩනගා ගන්න. මොකද හේතුව ඔහුගේ සුවය කියන එකේ යථාර්ථයක් දැකලා නැති නිසා ඒක වටිනාදියක් කියලා අවිද්‍යාවේ කරන නිගමනයේ නිසා. යම්කිසි කල්යාණ මිත්‍ර සම්පත්තියකින් සමාධියටපත් වෙලා හිටියා. ඒ සමභාවය තුළ ඉඳගෙන ඉඳන් විදර්ශනා කරන්න හැකියාව නැතු වෙනවා. විදර්ශනාවේ යථාර්ථය දැක ගන්න නැතුවම ආයතනයක් අවිද්‍යාව ගොඩනැගිලා ආයි විෂමතාවයටපත් කළා ඉඳන් අර කියනවා ආස්වාදයේ ඇති තත්ත්වයක් ඇති කායිකත්වයක් මානසිකත්වයක් හැටියට විග්‍රහ මතු කරලා දෙනවා. ඊට පස්සේ උන මොකද වෙන්නේ? අර ආදී අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච අසහනීයට සහනීය සැලසෙන්නේ ඇති වෙන සුවේ ආයතනයක් දැයින් පටන් ගන්නවා. අපි ඕරිනවා පංචකාම සුවේට ආයිපත් වුණා කියලා. දැන් මේ ස්වභාවයක් ඕක. ඒක අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා කියන මේ කාරණා තුන නිසා ඔය සුවේ නැතින්නේ නැහැ වෙන ක්‍රමයකින්. අවිද්‍යාව මුල් කරගෙන ඔය කියන අදහස ආපුහම තමයි ඒ බුද්ධිලයට ඔය සුව දැනෙන්නේ. සුව ඕනෑ වෙන්නේ ඒ මුල් කරගෙන. ඒතකොට ඒක පරිහරණය කිරීම නිසා යම් දවසක එයා ප්‍රඥාවෙන් දහම් මඟ බලනවා. බලනකොට එයා දකිනවා එක දෙයක්. ඔය ස්ථිර නැති නිසා කියන එක නෙමෙයි එතන වචනේ කිව්වේ. පැහැදිලිව අපි නිතර විග්‍රහ කරලා දෙනවා. යමක් නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස නම් ප්‍රතිපලයේ වශයෙන් උදා කරලා දෙන්නේ. ඒක නම් හට ගන්නවන්නේ. ඒකට මුල් වෙන්නේ ආසාව මුල් කරගත්ත මාධ්‍යයක් නම්. අන්නේ මාධ්‍ය නිසා ගොඩනගලා දෙන්නේ දුක නම්. එවඳු අප්‍රමාණ දුකක් විඳින්න ආස්වාද මාත්‍රයකින් හේතුකාරක වෙනවා නම්. එවඳු ආස්වාස මාත්‍රයක් ආස්වාද මාත්‍රයක් පරිහරණයට නිසිද අනිසිද යහපතක් වෙයිද අයහපතක් වෙයිද මෙන්න මේ කල්පනා කරනකොට තේරෙනවා. ඊ ආස්වාද මාත්‍රිය කියන එක මහ භයානකයි. දුක්ඛම් භයට්ටි. ඔන්නෝකින් දුක දකින්න. භයානකාර්ථී. ඉතින් ඕක දකින්නේ යථාර්ථයේ මේ ධර්මයේ දකින්නකම් ආස්වාදය භයානකයි කියලා හිතක් ඉන්නේ නැහැ. ආස්වාදය සුන්දරයි. ආස්වාදය ප්‍රියයි. ආස්වාදය කොච්චර හොඳද. ආස්වාදය මහ පින් ප්‍රතිඵලයක්. ඔහොම තමයි ලෝක සත්‍ය ආස්වාදය ගැන හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. ආස්වාදයේ සුඛයි. ආස්වාදයේ භයානකයි කියලා දකින්නේ. ආස්වාදයේ ප්‍රියයි. මරුනි. ආස්වාදයේ මරු නිසා තමයි මරු පස්සේ යන්නේ. ඉතින් මරුට කැමති මිනිස්සු. මරුට බය නැහැ. මරු වේ පස්සේ යන්නේ බය නෙමෙයි. මරු වේට බය වෙච්ච දාසක් වෙනවා ධර්මයේ තුල ඇසුරු කරගුවා. එදාටයි මරු එපාවේ. එතකම් මරු දේවල් වලට කැමති. ආස්වාද දෙන්නේ තමයි මරු කියන්නේ. මරු ආහාර. මරු කෑමක්. කෑම රහනා මරු. මරු ලස්සනයි. මරු ලස්සන රූපය. හරි මරුනි බලබලයි. මරු නම් ලස්සනයි. මරු නම් සුවඳයි. මරු සුවඳ. මරු රහ. මරු ආස්වාදය. මේ මරු කියන්නේ නිකන් නෙමෙයි. මරු වැඩි වුණාම මරේ මරු වෙනවා. තවත් වැඩි. දැන් මරුට කවුද තරහ? මරුට අකමැති කවුද? බොරුවට කියන්නේ පොතවල තියෙන රූපියක් දැකලානේ මරු එක තරහයි කියන. අර යකාවා කියන්නේ රූපියක් තියෙන පොතක කැවුම් ගෙඩියක් වගේ මූණක් දාලා ආයුධ ටිකක් අතේ අරගෙන කවල බලා ඉන්නා වගේ මූණක් හදනවා ඇත් කෙටි දෙක ලොක් කරලා ඉන්නවා. ඒ චිත්‍රයක් අදිනවා. අදලා මරු මේන් කියලා වෙන්නේ. එහෙම එකක් නෙමෙයි මරු. මරු දැක්කොත් දාලා යන්න බැහැ මිනිසුන්. මරු පස්සේමයි දුවන්නේ මරු ගියා පස්සේ යන්නේ. මරේ මරුන කොහොමවත් අත්තරින්ද බැහැ. මෙන්න මරු. දැන් මේ පොත්වල සාහිත්‍යකාරය තමයි මරු භයානක කියලා පිළිලා තියෙන්නේ. ලෝකේ හරි තේරුම් ගන්න බැහැ. ඔය මරු භයානක හැටියට දකින්න කෙනෙක් ඉන්නවා. ඔය මරු දේවල් පස්සේ ගිහිලා ඉතින් වැටෙන අසනීප නොයෙක් ආකාරයෙන් ඇති වෙනා දුක් කරදර කෙලවරක් නැති අසහනකාරීත්වයෙන් පෙයිලා වැහැරිලා වැරිලා යනවා මිසක් කිසිම හරියක් දෙන්නේ නැතුව අප්‍රමාණ දුකකට මුල් වෙච්ච කාරණයක් බව පෙන්වන ධර්ම රටාවක් තියෙනවා. ඔන්නේ ධර්මයේ යලි යලි සීකරනට ආවර්ජනය කරනකොට ඒ බුද්ධියට දකින්න හම්බෙනවා. අනිත්‍ය නිසා දුක්ඛ නිසා අනාත්ම නිසා ඇතිවෙනා මේ විශාල කරදර ගොඩ මේ මරු නිසා තමයි හටගන්නේ කියේ. අන්නේ දාට මරුට බය වෙනවා. මරු දේවල් වලට බය වෙනවා. ලස්සන දේවල් දකින්නකොටත් ඔන්න මරු වෙනවා. දැන් මොකද වෙන්නේ? ওই පස්සේ ඇදලා ගියොත් එහෙම විශාල දුක් කරගෙන ජරා මරණ ශෝක පරිදෙ දුක දෝමන සුපායසික ආරම්භය. පටන් ගන්න. හරි ආස්වාදින් තමයි පටන් ගන්න. ওই ආස්වාදයෙන් ගිහිලා අවසානට මොකද වෙලා තියෙන්නේ? පොතෙන්ද ඇදිලා පොතේ වහ වනවා ගන්න දුන්නේ නැහැ. ඒක අසාද වදිනේ දුන්නේ නැහැ නම් වහ විලා වැරෙනවා. මරාගෙන වැරෙනවා. ඒකක් යන්න දුන්නේ නැහැ නම් මාත් වහ වනවා. මරු එකක් හොයාගෙන ඉහිලා අත්සේ පස්සේ මොකද කියලා ටික කාලයක් ගියා. මද කිව් වෙච්ච කාල කනි කර්මය. මේකයි කියලා ආවට වැඩි හොඳයි වහ විලා එදා වලා නම් මා. අන්දකින් තෝ වයි කාල කනි ගෑණියක් ගත්තට වඩා හොඳයි වතවර මහ පාරි බැලෙන් කෝච්චියද වෙල්ල තිබ්බා. දැන් වෙන එකක් නේ කියන්නේ. අර මරුවේ මරු එක ගන්න වෙලා එහෙම තිබුණා. නෑ මරුට කොටු වෙලා හිටන් විදින දුක දැන් එනවා. දැන් කෑ ගහනවා නී කරගත්ත මොඩකම කරගත්ත දෙයක් වෙච්ච දෙයක් කොටු වෙච්ච කොටු ඉල්ල තිවිච්ච නිදහස ඔක්කොම ඉවරයි. යන්න විදියක් නෑ, ඉඳ විදියක් නෑ, කතා කරන්න විදියක් නෑ, වට පිට බලන්න විදියක් නෑ. මොන වගුලක්ද මේ වෙලා තියෙන්නේ? පස්සේ මෙල්ලි එලි බැන බැන කටුවත් වාගෙන නැදකින් එහෙතිරි වයින්හයි. අර පටන් ගන්නකොට අම්මටත් බැන, තාත්තටත් බැන, ඔක්කොට බැන, මරු එක ගන්න දෙන්නේ නැති. ඔය මරේ මරු එකක් ගන්න කියලා වෙච්ච වැඩි. දැන් ඔය එක ක්‍රමවේදයක් ඔය කියන්නේ. ඕවාගේ ලස්සනක් හොයාගෙන, සුවඳක් හොයාගෙන, රසයක් හොයාගෙන, පහසක් හොයාගෙන මේ වගේ මේ ලෝක සත්‍යය එක එක වස්තුන් පස්සේ ගිහිල්ලා මොනවද එකකින් ගොඩ ගහගන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට හේතුකාරකින දේම ගොඩ ගහගත්ත නිසා මරු එක විඳින්ද? මරු එක පස්සේ යන්න වෙන හම්බෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ ඒවැය ස්වභාවය මොකද්ද? අර දුක දීලා ශෝක පරිදේව ජරා මරණයට පත් වෙනවා. ඒක ශෝක පරිදේව දුක් දෝමනස උපායාසය පහල කරලා. කළා දුන්නේ උච්චරයි. ඔන්නේ කාරණේ දකින්න ඕන. ඕක තමයි විදර්ශනා කරන්න කියන්නේ. ඇත්තටම බලන්න කිව්වේ. අවිද්‍යාව දුරු වෙන්නේ. ඒතර මරු වේවා තියෙන මහා භයානකත්වයේ දකින්නකොට දුක්ඛම් බයක් තියෙනවා. අන්න ඒකයි දුක කියලා දකින්නේ අන්තිමට. භයාර්ථයෙන් දකින්නවා. මහා භයානකයි. යන්න එපා, කිප්පි වෙන්න එපා මරු වේවට. ඔය මරු වේවා නිසා තමයි අනන්ත අප්‍රමාණ සංසාරී යම්තාක් අප්‍රමාණ දුක් විඳනා විඳලා තියෙන්නේ. දැන් ඉදිරියන ආගතියේදී යම්තාක් දුක් විඳිනවා විඳින්න වෙලා තියෙන්නේ මරු වේවා නිසා. දැනුත් යම් අසහනයකට කායිකත්වයේ මානසිකත්වයෙන් පත් වෙන නම් මරු වේවා පස්සේ යන හින්දා ඔන්නෝක කවදා හරි දකින්න දවසක් එනවා. ඉදාට මේ බුද්ධිලාම කිව් කරන්නේ මරු වේවා ඇති වෙන්නා වූ අනිසි බව දකින්න. පරිහරණයට නිසි නෑ. අනිසි. අන්න අනිසි බව දැකලා හිටන් පරිහරණයට නිසි නෑ කියන නිගමනයක් කරනවා. සත්‍ය නිගමනය. සත්‍යඥානයක් පහළ වුණා. අනිසි දේ අනිසි කියලා දකින්න. නිසි කියලා හිතාගෙන හිටිය අවිද්‍යාවෙන් කියලා දැනගත්තා. යථාර්ථයේ දැක්කහම නිසි නෑ, අනිසි කියලා දැනගත්ත, අනිච්චයි කියලා දැනගත්ත. අන අනිසි දැනගත්ත. ඉච්ඡසේ නැති එකත් අනිච්ච ලක්ෂණයමයි. අනිසි කියා නිගමනය කළේ ඔය හේතුව නිසා තමයි. ඉච්ඡසේ කැමතිසේ පවත්වන්න පුළුවන්කම තිබුණා නම් ඒවා නිසි කියයිට නිසිද අනිසිද හබුවාම ඔය නිගමනේ එන්නේ නෑ. ඉතින් මේ නිගමනයේ තුලින් එන ඥානියක් එනවා. මේ ඥානියටයි මේ ටික මුහු කරා ගිහිලා මේක තේරෙන්නේ. ওই ඥානිය පහළ වුණාට පස්සේ ඊට පස්සේ ආ නිගමනයක් ගන්නවා. මොනවා පතන්නද? අඩවිදිකර පූජා කරා මොකද පතන්නේ මම? මොනවා ගන්නද? ඒ ඥානිය මුහු කරා ගිහිලා පූර්ණ වෙච්ච කිරාද ඒකෙන් කළ ඉස්ස කරගෙන ඉවරයි. දැන් එයාට ඒක අවශ්‍ය නැහැ. උපමාවකින් තෝරා ගන්නකෝ. දැන් අපි පාසල් යන පුංචි ළමයි. අර එක එක විදිහ හාවා වාගේ තියෙන, ඒ කුරුල්ලා වාගේ තියෙන, එක එක විදිහ බෑග් එකයි, ඒ අර වතුර බෝතලේ, ඊට පස්සේ ඔකට ගන්න જાති, අර එක එක වයි වල හදව පැන්සල, ඉතින් පොත, ඕවා ඔක්කොම ඒ ළමයට හරි වටිනවා. අර මොන් පාල බාලාන්ත නේන මොන්ටි හෝරි කියන තරින ඉගෙන ගන්න ළමයාට ඒ අවශ්‍ය උපකරණ. ওই ළමයා ওই මට්ටමේ අවුද්ද ගෙවලා හිටන් ඊට පස්සේ යනවා පළවෙනි කැලෑසියට. පළවෙනි ශ්‍රේණිය. එතෙන්දි තියෙන යම්කිසි පොතක් පතක් ඇද්ද, භාවිතා කරන උපකරණයක් ඇද්ද, ඊළඟට ඒක හරියට වටිනවා. දෙමාපියන්ටත් ඒවා වටිනා ළමයා නිසා. ඒ අවුරුද්දත් ගෙව්වා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දට ගියාම දෙවෙනි කැලෑසියෙන් හන් දෙවෙනි පන්තියට යනවා. එතෙන්දි ඒ දෙවෙනි පන්තිය පරිහරණය කරන යමක් ඇද්ද, මව්පියන්ටත් ළමයා නිසා ඒවා වටිනවා. ළමයාටත් ඒ පරිහරණය නිසා ඒවා වටිනවා. හොයනවා, බලනවා, එකතු කරනවා, ඔක්කොම කරනවා. ඒ අවුරුද්ද ගෙවුණා තුනට ගියා, ඒ අවුරුද්ද ගෙවුණා හතරට ගියා, ඒ අවුරුද්ද ගෙවුණා පහට ගියා, මෙහෙම ගිහිලා ගිහිලා ඒ ළමයා යම් කිසි සාමාන්‍ය පෙළ විභාගයේදී කියලා නැත්නම් මොකක් හරි අර ඕලෙවල් ගිහලා යනවා තේන්නේ. ගියාට පස්සේ මොකද වෙන්නේ? එතන පරිහරණය කරන යමක් ඇද්ද? තමගේ පුතා නිසා දෙමාපියන්ටත් ඒවා වටිනවා, පුතාටත් ඒවා වටිනවා. ඊළඟ අවුරුද්දට ගියා උසස් පෙළ කියලා එහෙකට. දැන් පල්ලෙහා පෙළ ඉඳන් තිබිච්ච ඔක්කොම දැන් ඕනේ නැහැ. ඒවා ඔක්කොම පහු කළා. දැන් ඒවා ඕනේ. තව දැන් එකක් උසස් පෙළට අවශ්‍යදී. ඒකත් කරගත්තා. උපාධියද ගියා. ඒකත් කරගත්ත. ගෞරව උපාධියද ගියා. ඒ අවස්ථාවදී යමක් පරිහරණය කළාද? කරලා කරලා ඒකෙන් ගිහිනේ නම් ඉගෙනීම අවසන් කළා. දැන් ඉගෙනීම අවසන් කළාට පස්සේ දැන් ඉතින් යනවා රස්සාව. දැන් මොනවද ඕනේ? අර ඉගෙන ගන්න එකත් ඒක වල සම්බන්ධ දෙලා ගත්ත එකක්වත් දැන් ඕනේ නැහැ. දැන් පතනවාද බලාපොරොත්තු වෙනවද? ඉක්මනකම් විතරයි ඕනේ වුණේ. ඒකෙන් අවශ්‍ය දේවල් කරන්න අවශ්‍ය වුණා. ඒ වෙන් යම් යම් ප්‍රයෝජන ගත්තා. ඒ තාත් ඉක්මෝලා ඉගෙන ගත්තා, දැනුවත් වුණා. ඒක ඉක්මෝලා ගියා. ගියාට පස්සේ මෙහායකින් අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රම රටාවක් තියෙනවා. මේ ආර්ය ධර්මයේ තුල ඔකට කියනවා සප්ත විසුද්ධිය කියලා. සීල විසුද්ධිය එක අවස්ථාවක් තියෙනවා. ඇස කන දිව නාසය ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය ටික සංවර කරගන්න ඕනේ. ඒ සංවර කරගෙන සුද්ධ වෙන අවස්ථාවක් තියෙනවා මුලදීම. ඒ අවස්ථාවේදී එතනින් සංවර කරගත්තාම තමයි ඉන් එහාට යන්න පුළුවන්. එතකොට චිත්ත පාරිශුද්ධියක් වෙනවා ලෝභ දේශ මොහයන්ට ඉඳ නැති නිසා. ඒකට අවශ්‍ය වෙන අරමුණ වලට ඉඳ ඉන්ද්‍රියන්ට ඉඳ ඉඳ නැහැ. එතකොට චිත්ත පාරිශුද්ධියක් ලැබෙනවා. එතෙක් නොවැට හීති විච්චියා පාරිශුද්ධ වෙච්ච චිත්තයේ දැයිලා හිටන් යථා ධහම දකින්නවා. මෙන්න දුක, මේක දුක සමුදය, මෙන්න දුක නිරෝධය, මේක මේ දුක නිරෝධ මාර්ගය කියලා. චතුරාර්ය සත්‍ය වුණා දර්ශනඥානයේ පහළ වෙනවා, දිට්ඨි විසුද්ධිය ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එකෙන් එකට ඒ බුද්ධිලයා විසින් යම් කිසි දහමක් වටිනා දහම. එච්චර කල් ගත්තේ නැති එක දැන් තමයි වටිනවා කියලා දකින්නේ. මෙහෙම හිතුවොත් තමයි වටින්නේ. අනිච්ච දේ අනිච්ච හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට යලි යලි මෙනෙහි කරන්න මෙනෙහි කරන්න. කොච්චර නිදහසක්ද? කොච්චර ඇලුම් වලින් චන්දරාගයගේ නිදහස වෙලා යනවද? මනස කොච්චර සුද්ධ වෙලා එනවද? ඒක දකින්න පටන් ගන්න. දකින්නකොට ඒ බුද්ධිලයාට කාංකා විතරනේ එනවා. කාංකා විතර විසුද්ධි කියන ඊළඟ අවස්ථාව හම්බ වෙනවා. දැන් ඒක ලැබුවකින් ආය ගන්න දෙයක් නැහැ. ඒකෙන් ගත ඉතර ආවා. එතෙනි සුද්ධ වුණාට පස්සේ සංවරත්වයේ ලැබුණාට පස්සේ සංවරත්වයේ කරන්න දෙයක් නැහැ. ලැබිලා ඉවරයි. අසංවර වෙලා කොහොමද සිද්ධ වෙන්නේ නැත්නම් පත් වුණා. දැන් ආයතරය මම සංවර වෙන්න ඕනේ කියලා දහතක් නැහැ. හික්ම ගන්න ඕනේ. කන හික්ම වන්න ඕනේ. නාසය හික්ම වන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කරගත්ත හරිය කරලා ඉවරයි. දැන් මෙන්න මේ විදිහට යනවා. මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය. මෙන්න මාර්ගය, මෙන්න අමාර්ගය, මෙන්න ලෞකික මාර්ගය, මෙන්න ලෝකෝත්තර මාර්ගය. නුවණින් ඒකත් හොරා ගත්තා. මෙන්න ලෞකික මාර්ගය, මෙන්න ඒක මට වැඩක් නෑ, මම යන්නේ ලෝකෝත්තර මාර්ගය කියලා ඒ මගට වැස්සා. පටිපදා ඥාන දසන විසුද්ධිය. මෙන්න චතුරාර්ය සත්‍ය වුණාද යතහ භූත ඥානෙ. මේ දෙය දැක හිටන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකරන් යතහ භූත ඥාන දසන සුවිසුද්ධං අහෝති කියන දේ දාවහම කවුද හරි ගිහිල්ලා. අරිහත්ය ලැබුණ දාට. මට දැන් මොකද වෙන්නේ? පුඤ්ඤ භාව වහිනාස. ඉදාර බිම් භාව විවරයි. අන්නේ අරිහත්ට වත් වෙන කියලා තමයි තවත් කරන්න පිනක් නැති. ඊයාට යමක් පතන්න තියක් ඉතුරු වෙලා නැති යන්නේ යාට. ඉතින් මෙතනින් දකින්න ඕනේ යමක් පතන්නේ කුමක් සඳහාද? අනිත්‍ය නිසා, දුක් නිසා, අනාත්ම නිසා මම පතන්නේ කිසිම දෙයක් නැහැ කියන පූර්ණ වැටහීම සම්පූර්ණ වෙන්නේ කවද්ද? ඉදාට ඊ අවතකෙන පසුතලයේ ඔක්කොම ලැබිලා ඒ තුලින් ගොඩනගපු ගොඩනැගිල්ල ගොඩනගලා ඉවරයි. සත්ත්ව විසුද්ධිය ලැබලා ඉවරයි. සත්ත්ව විසුද්ධියෙන් තොරව ඥාන දස විසුද්ධියට පත් වෙන්න බෑ. පාත දින 6 පූර්ණිය කළාම 7 වෙනි එකට යන්න. ඒ 6 නැත්නම් ඥාන දස විසුද්ධිය ලැබෙන්නේ නැහැ. ඥාන දස විසුද්ධිය ලබා ගත්තට පස්සේ ඊට වල්ලිහා තියෙනවා දැන් අවශ්‍යතාවයක්වත් නැහැ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉන අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනත් නිසා අපිට ගන්න දෙයක් නැහැ කියන්නේ ඵලෙන්නේ ඥාන දර්ශනේ විතරයි. දිට්ඨි විසුද්ධිය. අපි ඕක දකින්න අල්ලගන්න එකක් නෑ, වටින්නේ නෑ තමයි. ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් මේකෙන් මොකද්ද මට ලැබෙන්නේ? ඉතින් මම පූර්ණද, මම අවබෝධී. අනිත්‍ය බව, දුක්ඛ බව, අනත් බව සැක නැහැ. ඒක එහෙමයි කියලා දැනගත්තා. ඉතින් මං සියලු කෙලෙස් වලින් මිදුණාද? විමර්ශනය කළා බලන්න නෑ. එහෙනම් නිත්‍යයි සුඛයි අත්තයි කියන එකත් ආයි දෘෂ්ටියට වැටුණා. ඒකත් නේ. දැකපු සත්‍යය දැක්කම ඒනට ආස්වාදයෙන් මිදිලත් නේ. ආස්වාදයෙන් නිදී පස්සේ යන්න ලෝකේ අතරින්ද තව බෑ. ලෝකේ තව ඇලෙන්න හිතෙනවා. නමුත් අනිත්‍යදී අනිත්‍යමයි කියලා දකිනවා. දුක්ඛදී දුක්ඛයි කියලා දකිනවා. අනත්තදී අනත්ත කියලා දකිනවා. ඒ වුණාට භාර්යාව දාලා යන්න බෑ, සාමිපුරුෂයා දාලා යන්න බෑ, දරුවා දාලා යන්න බෑ. ඒ ආස්වාදී ඒ බැම්ම බොහොම තදයි. එහෙනම් ඉවර නෑනේ දැක්කත්. දැක අනුගමනය කර විදෙන්න ඕනේ. තව වැඩ තියෙනවා. අන්නේ වැඩ ටික කරගැනීමට යම් කිසි දියා ප්‍රයෝජනවත්ද? ඒ හේතුවෙන් ගන්නවා මිසක් ඒවා නිත්‍යයි සුඛයි අත්තයි කියන දෘෂ්ටියෙන් ගන්නේ නැහැ. ඒ ගන්නේ මොකද? නිවන් දැකීමේ යම් වැඩ කොටසක් ඇද්ද? අන්න ඒක පූර්ණ කරගන්න එක. ඒක පූර්ණ කරගත්තාම පස්සේ දිනක් කළේ යුතු සියල්ල කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා බ්‍රහ්මචර්යාව පූර්ණිය කරගලා අරිහතුන් වහන්සේ බුදුරන් වහන්සේලා ප්‍රතිඥා දීලා දිනවා එදා. අරිහත්ත්වයට පත් වෙනකන් කළ යුතු සියල්ල කරලා ඉවරයි, මතු කරන් දෙයක් නැහැ කියලා දැනගත්තා කියන මේ ප්‍රතිඥාව දීලා නැහැ. දෙන්න බෑ. එතක යමක් කරන් දෙන්න කොහේ ඉඳලාද කරන්න දෙන්නේ, මොකද්ද කරන්න ඕන? රූපේ අත්හැරලා, වේදනාව අත්හැරලා, සංඥාව අත්හැරලා, සංඛාර අත්හැරලා, විඥාන අත්හැරලා තවත් යමක් කරන්න තියලා දැකුවොත් ඒකෙන් නිතරම වෙනකින් කරන්නවත් නැහැ. ওই ටික තුනම තමයි ප්‍රඥාවන්තය පහළලා තියෙන්නේ. රූපියක් ඇතුව වේදනාව, සංඥාව, සංඛාරයක්, විඥානයක් සහිතව ඔය තුලින් තමයි විද්‍යාමානයට ඇතිනේ. විද්‍යාමානයේ සියලුම ගත හිත ඇති සියල්ල. අන්න රහතන් වහන්සේ නමක් කියලා යමෙක් කිව්වොත් විද්‍යාමානන, ජීවමානන එතන මොන මොනවාද තිබුණේ? මොනවා නිසාද අපි මේ ධම නමින් හැඳින්නේ? එතන රූපයක් තිබුණා. දැනෙන ස්වභාවය තිවිච නිසා තමයි එයා පළ තියෙන කෙනෙක් කියලා දැනගත්තේ. ඒ වගේම එයාගේ හැඩරුවා සංඥාවක් තිබුණා. ඒ වගේම යාගේ යම් කිසි විදියක යන්නේන කරන කියන කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම ක්‍රියාත්මක වෙන හැටි දැක්කා. හා හාඳුනන්න පණ තියෙන. හරි යන්නේ ඉන්නේ කතා කරන්නේ ඔක්කොම කරන්නේ. ආ එහෙනම් සංකාරات තිබුණා. මේ හිතක් නැති කෙනෙක් නෙවෙයි, හිතක් තිබිච්ච හින්දා යන්නේ. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහක් එතන තියෙනවා. අපි දකිලා රහතන් වහන්සේගේ තේක ඉවර වෙලා නැහැ. ස්කන්ධ පහ තියෙනවා. එන රහතන් වහන්සේ කියලා හැදින්නේ කවුද? ඔය ස්කන්ධ පහ හැදින්නවා පංචස්කන්ධයේ උපාදානස්කන්ධයයි නැති. උපාදානක වියම් චන්දරාගයක් ඇද්ද? ඒකත් ඇවිල්ලා හරිහතුන් වහන්සේ කියවා ඒක හිදී. චන්දරාගයේ මිදිට හිදී. දුකෙන් මිදිරද? මානසික වශයෙන් ගත්ත අමතර හදාගත්ත දුකෙන් මිදුණා. දෝමනස්ස යන්නේ. කායික දුකෙන් මිදිරලා නැහැ තව. උන්වහන්සේ කවද පිරිනුවම් පාන්නේ? අර ස්කන්ධ පහ විවර කරන අනුපතිසේස නිර්වාණ ධාතුවයි කියන සාමාන්‍යය කියන මරණේ මැරෙන දවසට එදාට උන්වහන්සේ අනික් අය වැරෙනවා, උන්වහන්සේ පිරිනුවම් පාන. උන්වහන්සේට ගමනක් නැහැ. ස්කන්ධ පහ කියලා වරු කරලා දුකෙන් නිදහසුනේ තාලා. මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් එතෙන්ට යනකම් යා යුතු ක්‍රමයක් තියෙනවා. අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ මේ ගොඩවල් අස්සෙම තමයි. අර රූපේ තනිච්චයි දුක්ඛ අනත්තයි, වේදනා තනිච්චයි දුක්ඛ අනත්තයි, සංඥා තනිච්චයි දුක්ඛ අනත්තයි, සංඛාර තනිච්චයි දුක්ඛ අනත්තයි, විඥාන තනිච්චයි දුක්ඛයි අනත්තයි. එවන්දු රූප තුලින්ම, එවන්දු වේදනා තුලින්ම, එවන්දු සංඥා තුලින්ම, එවන්දු සංඛාර තුලින්ම, එවන්දු විඥාන තුලින්ම ඒවැ හැටි දැනගන්න. ඇති දැන ගැනීම සිච්ච බාධකේ ඉවැවැදී චන්දරාගී. ඒ චන්දරාගී කෙලෙසෙන්න කෙලෙසෙන්න චන්දරාගී ගෙවෙන්න ගෙවෙන්න පංචස්කන්ධයේ දුක්ඛතාවයේ දකින්න අනිත්‍යතාවයත් දකින්න අනත්තතාවයත් දකින්න චන්දරාගී නිදහස වෙනවා. චන්දරාගී නිදහස වෙලා ඉතින් උන්වහන්සේ සියල්ලෙන් නිදහස් වෙන්නේ කවද්ද? එදාට රූපයෙන් තොරයි, වේදනාවෙන් තොරයි, සංඥාවෙන් තොරයි, සංකාරයෙන් තොරයි, විඥාණයෙන් තොරයි උන්වහන්සේ හඳුන්වන ලෝක වස්තුවක් නැහැ. අන්න එදාටයි අනිත්‍ය දේ, දුක්ඛ දේ, අනත්ත දේ සාමුලින් අත්හැරීම. ඉතින් ඔබ තෝරා ගන්න ඕනේ. මේ අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනත්ත නිසා යමක් වැටුවා නම් හරියන්නේ නැහැ කිව්වහම අපි දැනගන්නේ මොනවද වැටුනොත් හරියන්නේ නැහැ. අවිද්‍යාවෙන් යුක්තව පතන බුද්ධිලයා සසරේ පෙන් කෙල කියලා ඉඳ පතනවා. සතුටු වෙවි සංසාරේ ගමන් කරන්න පතනවා. ඒවනා වැඩක් ඇතිව නෙමෙයි. නමුත් ඇයි මට මෙච්චර මේ ඥානීය මදිද? ඇයි මට තේරෙන්නේ නැත්තේ? අනිත්‍යදී අනිත්‍ය හැටියට වැටහෙනවා නම්, දුක්ඛදී දුක්ඛ හැටියට වැටහෙනවා නම් සැකත් නැත්නම්, අනත්තදී අනත්ත හැටියට වැටෙනවා, ඒකේ සැකේකුත් නැහැ කියලා හිතන් සම්පූර්ණ තේරුම් ගන්න පුළුවන් නම්, ඉතින් ඇයි මගේ හිත කෙලෙස් වලින් මිදෙන්නේ නැත්තේ? සියලු ආශාවන්ගෙන් මිදෙලා නැත්තේ ඇයි? ඊළඟ ප්‍රශ්නයක් එනවා. ඒ මම දැකලා තියෙන වරුවක් නෑ, දැකලා තියෙන එක ඇත්ත. එහෙනම් ඇයි මිදුන්නේ නැත්තේ? දැකපු දේ සම්පූර්ණ වෙලා නැහැ. මොකද්ද? දුකයි කියලා දැනගත්තා, දුක සමුදයයි කියලා දැනගත්තා, දුක නිරෝධයයි කියලා දැනගත්තා, දුක නිරෝධකාමිනී ප්‍රතිපදාවයි කියලා දැනගත්තා. දුක පිළිහිඳ දැනගත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, නිරෝධය ප්‍රත්‍යාස කළ යුතුයි, මාර්ගය වැඩි යුතුයි කියලා දැනගත්තා නම් දන්නවා කොරන්න වෙලක් තියෙනවා පූර්ණ කරගන්න. ඒ ටික කරගෙන ගියා නම් අන්නේ ක්‍රියාදාමී කවදා හරි දුක පිළිහිඳ දැනගත්තා, සමුදය දුරු කළා, නිරෝධය ප්‍රත්‍යාස කළා, මාර්ගය වැඩුවා කියනවා වවත්තා හතර දැනගන්න. අනිදා කියන අරිහත්ත්වයටපත් වුණා. ඉතින් පස්සේ නම් උන්වහන්සේට හොලන්න දෙයක් නැහැ. පැවැත්මේ සසර ගමන තක. හැබැයි උන්වහන්සේ පිණ්ඩපාත වන්නේ කොහොමද? නිච්චයි සුඛයි අත්තයි කියලා ගත්තා පිණ්ඩපාත වන්නේ. පිණ්ඩපාත වන්නේ ක්‍රියාකලින් කලාපේ අනිච්චයි දුක්ඛයි අනත්තයි. ලබාගත දානි බද්ධික ඒක තිබ්බ රූපස්කන්ධේ අනිච්චයි දුක්ඛයි අනත්තයි. මේ වත්තික කටතරයි නම් ඒ වගේ අල්ලා හපන ක්‍රියාවලිය අනිච්චයි දුක්ඛයි අනත්තයි. ගිලිනේ කත අනිච්චයි දුක්ඛයි අනත්තයි. වතුර බොන එකත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. ගේන්න යන එකත් අනිච්චයි දුක්ඛයි. මේ අනිච්ච දුක්ඛ නැත, නිච්ච සුඛ අත්ත දෙයක් ලෝකේ ක්‍රියාවලියක් වත් නැහැ. ඉතින් උන්වහන්සේට ඒ දිහා කරන්න බැහැ. ඔච්චර දැනගෙනත් උන්වහන්සේට බඩ කින්නින්න බැහැ. උන්වහන්සේ පිණ්ඩපාත කරගන්න ඕනේ, වතුර පානය කරන්න ඕනේ, මල මුත්‍රා පහ කරන්න ඕනේ, නා ගන්න ඕනේ, අත පය හොදා ගන්න ඕනේ, ඇඳුමක් අඳගත්ත නම් ඒක ගඳ ගහපුවා මේක හොදා ගන්න ඕනේ, කිලුට නම් හොදා ගන්න ඕනේ. ඉතින් වැඩ කොච්චර තියෙනවද? ඉන්න තැනක් තියෙන්න ඕනේ. ඉන්න තැනම කොහේ හරි ඉන්න තැනක ජරා කරගෙන ඉන්න බෑ. එතන අතුපතු ගා ගන්න ඕනේ, සුද්ධ පවිත්‍ර කරන්නේ, රාතන් වහන්සේ දෙවිය කරන පිණ්ඩම් පානක. ඔය ඔක්කොම අනිත්‍ය දුක අනත්ත තමයි. අනිත්‍ය දුක අනත්ත උනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රියාවලිය එක යථාර්ථය කියලා දකිනවා. නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතා හිටුව අවිද්‍යාව කාලිය ගොඩනගාගත්ත විපාකස්කන්ධය. අනුපරිසයෙන් නිබ්බාන ධාතීන් පිරුණාම පානකම් පස්සෙන් එනවා. අන්නේ විපාකස්කන්ධයේ පවත්තන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වන්නාවදී නිත්‍යයි සුඛයි අත්තයි කියලා මුලාවෙන් ගත්ත. ඒකෙන් හටගත්ත ප්‍රතිඵලය සදාතනික නැති නිසාම වේරිල්ලක් තියෙනවා. ඒකේ අවසාන මොහොතේ නිකන් පවත්තන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වැළපිල්ල ඇවිසලා ගැවිසලාම ඉන්න ඕන ඒකේ. හැබැයි ඒක දන්න නිසා චන්දරාගයෙන් තොර වෙලා ඒක ඉන්න නිසා රහතන් වහන්සේ ඒක නැවත බැඳින්නේ. ඒ විපාකස්කන්ධය අවසානයේදී කියනවා අනුපරිසයෙන් නිර්වාණ ධාතු. එදැයින් පස්සේ නැවත වාරය විපාක කම්ම සම්භව කියන මතු පටිසන්ධියකට හේතු වෙන ඉතිරිලා ඉන් ඉවරයි. එදෙන දුකෙන් නිදහස් වෙන දවස. ඉතින් ඒ නිසා දකින්න ඕනේ අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනත්ත නිසා යමක් කරන්න නැහැ කිව්වොත් මේක ධර්මානුකූල නැහැ. තව ටිකක් එහාට හිතනකොට ඔබ තේරෙන්න පටන් ගන්නවා. ඔය එක්තරා මංසන්ධිය සැක විදින තැරම් කළ යුතු නොකළ යුතු වෙන් කරගන්න තව බැහැ ඔබ දැනගන්න එක. ඊට පස්සේ දකිනවා අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා මේක උපාදාන කරන්න හොඳ නැහැ. තණ්හාවෙන් ඇලින්න හොඳ නැහැ, උපාදානයෙන් බැඳෙන්න හොඳ නැහැ. හැබැයි මේකෙන් යටි කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවා මේ පැවැත්මේ අවසානයේ දක්වා. අන්න ඒක දැනගත්තාම තණ්හා උපාදාන කියන දෙකෙන් මිදිලා ඊ අවසිතිය කර ගැනීමට ඒක පරිහරණය කරනවා. ඉතින් ඒක දැනගන්නේ නැති තාක් කල් අපි තල්තියකට වහිනවා. අනිත්‍ය නම්, දුක්ඛ නම්, අනාත්ම නම් ඒක පතර වැඩක් නැහැ. ඒක කරලා වැඩක් නැහැ කිය. ඒකෙන් තව ටිකක් එහාට ගියානම් තමයි ඒක ටික සුද්ධ වෙලා ඉන්නේ. මේ ඔබ තේරුම් ගන්න ඕනේ විදියට. අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා කිසිම කෙනෙක් සියලු වැඩ අත්හරින්නේ නැහැ. යමක් යමක් හේතු වෙන පූර්ණ රාගයේ හේතු වෙන ක්‍රියාවලියක් ඇද්ද ඒක වැඩක් නැහැ අත්හැරලා යන්න. පූර්ණේ දේශයේ පරමාර්ථය නැහැ ඒකේ අරමුණ. ඒකේ මේ අවසානයේ ද්වේෂය ඒ දේශයේ මූල කරගෙන හටගන්න යම් වැඩක් තියෙනවා ඒක අත්හැරලා යනවා. මුලා මුල් කරගෙන කරන යම් අදහ වැඩ වැඩියක් තියෙනවා ඒ ටික අත්හැරලා යනවා. රාගය දේශ මොහ කියන මේ තුන අත්හැරලා ගියාට පස්සේ බඩි කිනේට ආහාර ගන්නවා කියන්නේ රාගයෙන් දේශයේ මෝහයෙන් කරන එකක් නෙමෙයි. පිපාසයෙන් ජලයේ පානීය කරනවා කියන්නේ රාගයේ දේශයේ මෝහයෙන් නිසා කරන එකක් නෙමෙයි. මේක කර්ම විපාකයට දෙන ප්‍රතිචාරයක්. අවිද්‍යාවෙන් හටගත්තා වූ මේ වැඩපිළිවෙලින් හටගත්ත සකස්සුන පංචස්කන්ධයේ පැවැත්මද ඒකේ අවසානයේ දක්වා දිය යුතු ප්‍රතිකාර මාලාවක් තියෙනවා. ඒක කරන්න වෙනවා ඒක රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන එකක් නෙමෙයි. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන යම් කිසි වැඩපිළිවෙලක් ඇද්ද අන්න ඒක තමයි අත්හරින්න ඕනේ. ඒක අත්හරින්න අවිද්‍යාව පහළ වුණා නම් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වුණා නම් රාග ද්වේෂ මෝහ අත්හැරලා යනවා. ඒකයි ක්‍රමය. මේ ඒ නිසා කල්තියා අත්හරින ක්‍රමයක් නැහැ. අවශ්‍ය දේ ගිනියන්න ඕනේ අනවශ්‍ය දේ අත්හරින්න ඕනේ. දස අකුසලයේ හේතු වෙන ටික අත්හැරලා යනවා. පව් වලින් යන්නේ අත්හැරෙන හිතේලි ක්‍රියාවදන් ඔය ටික. පානගත අදත්තාදාන කාම මිත්‍යාචාර අත්හැරේ. කාම මිත්‍යාචාර අත්හැරලා හිටන් පූර්ණ වුණාට පස්සේ කාම සේවනයේ සම්පූර්ණ අත්හැරලා යනවා. බොරු කේලම් පරිසවාදයෙන් ප්ලාප අත්හැරලා යනවා වචනයෙන් කියන හැටි. ලෝභ තරහ මෝහලකින් නෙන අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන මේ ටික අත්හැරලා යනවා මනස. හිත කය වචනේ කියන ඔය තුනේ ඔන්න ඔය දස අකුසලයේ අත්හැරලා යනවා. අරිහත් වේදී සිද්ධ වෙන්නේ තොන්න ඔය ටික සාමලින් අත්හැරලා ගියා අනුසයත් එක්ක. ඔය ටික තමයි සිද්දසහංගේ තමන්නාගතෝ අරහති උච්චති දී කිවෙත් ඔය ටිකයි. ඔය ටික අත්හැරනවා හරි හතුන් වහන්සේ. බාහිත බාබී. නිකන් අත්හැරලා හිටියද බෑ. ප්‍රඥාවෙන් අනුසය පිළිලා හිටන් අත්හැරලා යන්න ඕන. එදා තමයි ඉති සිද්ධ වෙයි. හැබැයි උන්වහන්සේ ජීවිතේ කවද අවසානය කරන්නේ? එදා වෙනකන් තව අවුරුදු 100ක් ජීවත් වෙන නේද? එතකන් උන්වහන්සේ පින්ඩ පාත වඩින්න ඕන අනිත්‍ය දුක්ඛ අනත්ත කියලා නිකන් ඉඳ බෑ. එතකන් පිපාසයේ වතුර බොන්න ඕන. වතුර බොන්න වාදනයක් ඇතනම් කොහේ යරි හදලා පරිස්සම් කරලා තියන්න ඕන. යුතුය කාන්තික ඉදු කරන්න ඕන. ඉතින් තමන් ඒ වාගේම තමන් මෙන්න තව අන්නේ තව බ්‍රහ්මචාරී තව විසු උන්වහන්සේලා ඉන්නවනම් උන්වහන්සේලා සමග අන්‍යෝන්‍යේ ආදාරයෙන් උපකාරයෙන් කටයුතු කරගන්න ඕන. ගිහිවතක ඉන්න කෙනා ගිහිවතක ඉන්න කෙනා අරිහත්වයෙන් ඉඳ බෑ. ඊට මෙහා අවස්ථාවේ ඉන්නවා නම් ඒ තමන්ගේ තිවෙන්නා වූ ගිහිවතේ කටයුතු අන්‍යෝන්‍ය ආධාරයෙන් කරගන්න ඕනේ, උපකාරයෙන් කරගන්න ඕනේ. ඒවා අත්හැරලා යන මගක් නෙමෙයි. ඒවා බාධකයකුත් නෙමෙයි. හැබැයි සෝදාබෝධියේ කැඩුවා එක දෙයක් කරා මේ ධර්ම අවබෝධයක් එනකොට. ඒ අවබෝධය ආවට පස්සේ මට නම් එකක්වත් එපා, එකක්වත් එපා. මේක ඔක්කොම පිළිගයිලා මං වගේ යාළුවන්ටයි ඔක්කොටම කියා දෙන්න ඕනේ කොහොම හරි මේක කරගන්න. හරි භයානිකයි මේක තත්ත්වය. මේක දැනගත්තා නම් කොච්චර වටිනවද? මටත් හරි සාහනියන්න කියලා. ඉතින් බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සමුන් කෙරෙහි ඔය හිතෙන් අහකට යන්නේ නැති අවස්ථාවක් එනවා ඊ කාලේ. ඔය කාලේ දෙමව්පියෝම හරියට වය වෙනවා. වැඩි වරදින්න හදන්නේ කොල්ලා යණ්ඩයි හදන්නේ ඔක්කොම දාලා කැලේ දින්ගයි දන්නේ කියලා. ඌ කොහෙ අරින් ගන්නෑ. අවුරුද්දක් කමාර කරනකොට වැඩි ඔක්කොම සම්සිඳිලා ආයෙත් හරියක් සෝලා පොදිරි කඩක ගවන් ගිය ගෑස්සේ ගිහිල්ලා තිවිච්ච ගන්න ඉදිරි එනවා වගේ ආයි නවතිනවා. බිනිච්ච අනුසේ ටික ආයෙ කවදාත් ඒ හිතේ ඉන්නේ නැහැ. සෝවාන් ඵලයේ පත් වුණා වුණත් එහෙම තමයි මුල පටන් ගන්න. ඉස්තෙල්ලා ඔයගේ සබ්බ ලෝකේ අනවිගත සංඥා කියන සංඥාවක් නැగిලා එනවා. නැగిලා හිටයි යම් කිසි කෙලෙස් පොරසක් අනුසයත් එක මහා ප්‍රඥාවන් කියලා මිදිලියන. ඒ සෝවන් ඵලයේ මට්ටම. හැබැයි මේ මට්ටමේ ඉඳලා බාහිර තිබිච්ච සංසිඳිලාගේ ගති ලක්ෂණ රහතන් වහන්සේගේ ගති ලක්ෂණ එනවා වගේ දැනෙනවා එකපාර. gedara කරන කියන කටින් රැකී රක්ෂා කරන කටින් අත්හැරලා දාලා ඉන්න තරම් හිතෙනවා. අර බලටම සවන් දීගෙන ඊ ඇසුරේ මේ ඉඳ හිතෙනවා. ඒ ටික කාලෙක හැටි. දැන් විවාහයෙන් පාස් වුණාට පස්සේ ඒ ළමයාගේ කතාව මොකද්ද දවස් ගානක් කියනකම්. තමන්ගේ සාමාර්ථය අනික් කෙනාගේ ලකුණු කොහොමද? වාගේ ලකුණු මෙච්චරයි මට වැඩිය කාගේ තියෙන්නේ? ඕවා මේවා කතා කරගෙන ඊට පස්සේ වර්ණාවල් කරක ඉගෙන ගත්ත හැටි, විවාහ කරගත්ත හැටි, විවාහයේ ප්‍රශ්න පත්‍රේ උත්තර ලිව් හැටි ඔක්කොම දැන් කයිවා. වෙන කතාවක් නැහැ ළමයින්ට. ටික දවසක් යනවා. ඊට පස්සේ කය හංග. මම කන්න බැරිය පස්සේ මට වැඩිය කින්නේ. වැඩිය කින්නේ දැන් ඉන්නේ නැහැ. අර සන්තෝෂයි. ඉතින් ඔබ හිතනවා තියෙන සදාකාලික තියෙයි. ඔය සුමානයක් හිතලා නිකන් අර ළමයින්ගේ තියෙනවා. අර විවාහයෙන් පාස් වෙච්ච සතුටට යම් විදි ක්‍රම ක්‍රම වෙනසක් තියෙන. ඊට පස්සේ ආයි සාමාන්‍ය පුද්ගලෙක් වාල්. හැබැයි එයා දන්නවා මම විවාහයෙන් සමත්. ඒ ටිකක් දන්නවා. ඒකේ අමුත්තක් නැතුව යනවා ඊට පස්සේ. උපාධිධාරියෙක් එහෙම වුණොත් එහෙම උපාධිධාරී විවාහයෙන් පාස් වෙලා අර ලෝගෝ දාලා එහෙම ආපු දවස් දෙක තුන යනකොට පළවෙනි මාසෙ ඉඳලා යනකම් කොහොමද මල් කතාව මොනවද තියෙන්නේ? ඒක ඇතුළේ වෙච්ච දැන් පටන්ගෙන ඔයින් එහා කතාවක් ඒගොල්ලන්ට නැහැ. ඒ තමන්ගේ සමත් වෙච්ච ලෝකයේ පිළිබඳ ඒ තිබෙනා උපාධිධාරී තත්ත්වයේ පිළිබඳින කතාව විතර කී කාලයක් සෝවාන් දෙකක් වෙනකන් ඔහොම තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය දෙයක් වෙනවා. ඒ වගේ මාර්ගඵල අවබෝධයක්, ධර්ම අවබෝධයක් ලැබිච්ච ගාම ඔහොම එකක් ඇති වෙනවා. ඇති වෙනා විශාල මානසික පරිවර්තනයක් වෙලා හිටන සමහරවිට හිතෙනවා ඔක්කොම දමලා යන්නම යයි කියලා. නැති මේ බය වෙන්න දෙයක් නෙමෙයි, ඒක සාමාන්‍ය කාලයක් තිබිලා සාමාන්‍ය දෙයක් වෙනවා. හැබැයි ඊට පස්සේ Taman ලැබූ ඵලයේ තියෙනවා. ඒ දිහා නිකාර වැඩි වෙලා තිබිච්ච හරිය සාමතේටපත් වෙලා ආයතනය සාමාන්‍ය වෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමී ආයතනයක් වෙලා දවයි ඊළඟ ඵලයක් ලැබිච්ච කාලේ කායි අරවා වෙනසක් වෙනවා. වෙනසක් වෙලා හිටම මොකද කරන්නේ? ඔක්කොම අතල් යන්න වගේ හිතේවා තිබිලා. ටික කාලයක් යනකොට ආයතනය සමතේටපත් වෙලා සාමාන්‍ය සත්ත්වයටපත් වෙනවා. ඒ බලපුවාම ඉස්සරහ තිබුණට වඩා සාධාරණම කිලිහිච්ච ගිය කොරසක් තියෙනවා. අලුම් කරව කොරස සාධාරණම අත්දැක්ක. ඒ ටිකේ ඉන්නේ. හැබැයි ආරම්භයේක පටන් ගත්ත ගමනේ ඵලී ලැබු මුල් කාලේ වෙනකොට සියල්ලම අත්හැරලා වගේ දැනෙන්න පටන් ගන්නවා. කතා බහ කරන්නේ නැහැ, මොකුත් නැහැ. ඉතින් එහෙම වෙලා ඉත හන්දියට ඉතින් බලපුවාම අර මොනවා හරි බලාපොරොත්තු අර මේ ගැලේ මයි සාකච්ඡා ඒවාමයි හොයන්නේ. ඊ තත්ත්වය තියෙන්නේ අස්සාවට යන්න දෙන්නේ නැහැ. එකක් වා කරන්න හිතෙන්නේ නැහැ. හිතවිලා ආයිටි කාලේ තියෙනවා කාන් අර වැඩි හරි අහ කියලා සංසිඳිල යන. ඊට පස්සේ අනික ඔක්කොම කරන්න ඕනේ, එහෙම කරන්න ඕනේ. හැබැයි මට මෙන්න මේ විදිහෙන් දැන් ඉත ඕනෙම නැහැ. අන්න අත්හැරිච්ච හැටි. ඉත මෙහෙම ක්‍රමවේදයක් තිබුණා. අරිහත් ඵලයෙන් තමයි අර පූර්ණ වටපත් වෙන්නේ. එදිකම් මේ ඵලයක් ලැබන කාලේ බුද්ධිලයාගේ ලොකු වෙනසක් ඇති වෙනවා. මේ ධර්මයේ පිළිවඳව ධර්මයේ ඇසුරු කිරීම චරිත ලක්ෂණ වල ලොකු වෙනසක් පේන පටන් ගන්න එක తాවකාලික කාලයක්. සමහරවිට ඔයගේ අවස්ථාවල බය වෙලා හිටන සමහර අය විවාගි විවිධ විදිහට කියනවා. මට සමහරවිට ලියුනොත් වෙනවා පුතා මෙන්න මේ தත්තරපත් වෙලා අනිකාරතරයක් දැන් බය වෙයි බෑ. ධාවේයි ඔක්කොම කරයි මේ වගේ වෙන මොකුත් නැහැ මේ බනහනවාමයි මේකමයි වැඩි ඕවම කියනවා. මේ බය වෙන්න දෙයක් නැහැ. ටික කාලයක් මේ தත්තේ තියෙන්නේ. ඒ යම්කිසි ප්‍රතිඵලයක් අවබෝධයක් ලැබුණ මුල් අවස්ථාවක හැටි. ඊට පස්සේ ලැබිච්ච අවස්ථාව අර වගේ සස්සාවල් දාලා අත්හැරලා යන එකක්වත් ගෙවල් දොරවල් දාලා යන එකක්වත් එහෙම තත් යන්නේ අනුසේ වශයෙන් බෙදලා තියෙන බොහොම සේස මාත්‍රියක කොටසක් සේසියකින් ලෝකයෙන් බැලුවොත් එහෙම මහා ගුණක් නේද පැවැත්ම තුළ ගිහි ජීවිතය අත්හැරලා ඉතින් පැලණ යන જાතිය හරියටපත් වෙලා නැහැ. ඒක නැවත හරියනවා. ඊට පස්සේ ආයෙ හරියට සිවින් తీරුවා කරන එකකින් හැකියාවසාල ඉස්සර ජඩ විදිහට බලු විදිහට නෙවෙයි දැහැමින් සාමී මොන හරි කටයුතු කරමින් ඉන්න ගති ලක්ෂණ ඊළාට එනවා. ඉතින් ඊළඟ ආයසරය ධර්ම අවබෝධයක් ලැබුණ පස්සේ තමයි ආයසරයක් මහා විපාක යාතියක් වුණා වගේ දැනෙන්නේ. එහෙම අවස්ථා තියෙනවා. නමුත් ඒවා එහෙම කලබල වෙන්නේ දේවල් නෙමෙයි. ඉතින් මේකේ දැනගන්න ඕනේ මේ වගේ මේ Tamanta ඉෂ්ට වෙන්න කරගන්න බැරි දේවල් දැනගන්නවා ඉසේ. නමුත් ඒකේ අවශ්‍යතාවය දැනගන්නවා ඊළඟට. අනිත්‍ය වුණ ඵලියට, දුක්ඛ වුණ ඵලියට, අනාත්ම වුණ ඵලියට අත්හරින්න බැරි හරියක් තියෙනවා. සසර ගමට හේතු වෙන එක අත්හැරලා නෑ. ඒක මොකද්ද? ඒක වැඩි චන්දරාගය. චන්දරාගය අත්හැරියට ක්‍රියාකලාපේ අත්හරින්න බැරි වෙනවා. ඒදායි ක්‍රියාකලාපේ මධ්‍යස්ථව කටයුතු කරගෙන යන බුද්ධිලේ බාරපත් වෙනවා ඊට පස්සේ. ඒ විදිහට ටික අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවයක් අවක් කරන්න දුන්නා. ඒ වැඩේ කරන්න ඒකින් ගත්තා නිසා ඊන් එහාට බලාපොරොත්තුවක් නැහැ. එහෙම ස්වභාවයක් ඇති වෙන්නේ. ඒ ආර්ය බුද්ධිලින්ගේ ස්වභාවය අන්න එහෙම එකක්. ආර්ය බුද්ධිලින්ද ඒක තමයි ආර්ය බුද්ධිලයා මොන සම්පත්තියක් දුන්නත් මත් වෙන්නේ නැහැ කියන්නේ. සම්පත්තියෙන් මත් කරන්න බැහැ. ඕකෙන් කියනවා ආර්ය බුද්ධිලයාට මත්පැන් දීලා හිටන් මත්පැන් පොලා මත් කරන්න බැහැ කියලා කතාවක් ඔය අටුවාවල කියනවා. මත්පැන් කියන්නේ මොකද? පංචකාමී. පංච සුරාවෙන් මත් කරන්න බැහැ. ඒ සීමාව පයින්නේ. පුරුද්දජන බුද්ධිලයට එහෙම නෙමෙයි සීමාව පයින්නෝ. අයිතුවන් අසාධාරණකම් කරනවායි ආස්වාද විඳගන්න. එම සීමා ඉක්මවා යනවා. පළවෙනි අවස්ථාව නේ සෝවාන් පළදී සීමා පයින් නැතුව සීමා වෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒව අත්‍යරි අත්‍යරි කියලා නම් නිදහසෙලා කිසිම කාමයක සම්බන්ධයක් සම්බන්ධ නැති තත්ත්වෙටපත් වෙලා ඉතින් අරිහත් ඵලයෙන් පූර්ණ වෙනවා. ඒ පූර්ණ වුණා තුන්වහතේ පින්වම් පාත්තාකල් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කය දරනවා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ආහාරය පරිභෝග කරනවා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ජලයම බොනවා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ක්‍රියාවන්ම කරනවා. හැබැයි චන්දරාගයෙන් තොරයි. ඔන්න ඔකයි ක්‍රමවේදය හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් නැත්නම් නැවත අහලා හරි දැනවත් වෙන්නේ.